අද ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සති සම්පදන්නේ සම්පදන්නේ කියන පදේ අගඳා විස්තරය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙනවා සතෝ වික්ඛු විරේය සතෝ වික්ඛු විරේය සම්පදානෝ අයං වූ අම්හාකං අනුසාසනි. මහණෙනි සති සම්පදන්නේ විසව වාසය කරන්නේ ඒ කල අත්වල ඔබලාට කරන අනිශාසනාය. සතෝ වික්ඛු විරේය සම්පදානෝ සින්නෙනි කිය වාසය කරන්නේ. අසංත වික්ඛවේ වික්ඛු සතෝ හෝති කොහොමදනේ වික්ඛුවක් සින්නෙනි වාසය කරන්නේ. ඉදෙ වික්ඛුවේ වික්ඛු කායිකාරාන් පස්සේ නිරති. වේදනා වේදනාන් පස්සේ නිරති. සිතේ සිතාන් පස්සේ නිරති. ධම්මේසු ධම්මාන් පස්සේ නිරති. ආකාසි සම්පජාන සතිමා විනී ලෝකී අභිජා දෝමනස්සං. මේ සතිය කියන එක විස්තර කරන මේ සතර සතිපට්ඨාන ධර්මයන් වලින් ඉවත් කරන්නට කියනවා. මේ ගැන අපි කතා කරන්නේ කියන්නේ මේක සතර සතිපට්ඨාන මේ ආසාවිද මේක කියන්නේ. අත්තංච වික්ඛවේ වික්ඛු සංසදාන්නය සම්පදාන හේති කොහොමද සම්පදාන්නේ යුතුයන්. ඒක චෝන්තර දෙකක දෙආකාරකින් දේශනා කරනවා. ඒක තමයි දේශනා කරන ඉස්සතෝසේ ත්‍රිවිධ වික්ඛවේ වික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විදෝසිතේ සම්පජානකාරී හොති. සම්මිතේ සක්කාරිතේ සම්පජානකාරී හොති. සංඝාසේ චක්කදිස්සී වර්ධාමේ සම්පජානකාරී හොති. අසිතේ තීතේ කාර්යස්සායිතේ සම්පජානකාරී හොති. උච්චාර සක්කාර සම්මේ සම්පජානකාරී හොති. සත්‍යයේ සිටේ නිසින්නේ සුත්‍රේ ජාතිකේ පාපිතේ සුන්නි භාවය සම්පදානකාරී ප්‍රති. මේක සූත්‍රයේ ඒ සම්පදන්න විස්තර කරන බුදුජානක මහන්සිය වදාළ තිබෙන ආකාරය. තවත් සූත්‍රයේ දේශනා කරන්නේ නෙවෙයි ඉතිපියාව සම්පදන්නේ කියන එක ඉතිපික්කුවේ දෙක්ුණෝ විචිතා වේදනා උපද්දන්ති. විචිතා වේදනා උපද්දන්ති උපත්සහන්ති. විචිතා වේදනා අබ්බත්සං ගච්ඡන්ති. විචිතා සංඥා උපද්දන්ති විචිතා උපත්සහන්ති විචිතා අබ්බත්සං ගච්ඡන්ති. විචිතා චේතනා උපද්දන්ති විචිතා චේතනා උපත්සහන්ති විචිතා චේතනා අබ්බත්සං ගච්ඡන්ති. මේ පිටක තමයි සම්පජාන්නේ කියල යන බුදුජානන් වහන්සේ දේශනා කොට වදාරලා තිබුණා. එතකොට මේ සම්පජාන්නේ කියන එකේ තේරුම සිහි සතිය කියන්නේ සිහිය සම්පජාන්නේ කියන්නේ නියම. සම්පජාන්නේ කියන අර්ථය අදහස් නියම කියන එක. මේ නියම පිළිබඳව සම්පජාන්නේ පිළිබඳව කරුණ හතරක් දක්වලා තිබෙනවා අසුවාසක බුද්ධදානන් වහන්සේ නෙමෙයි. සාස්ත්‍ර සම්පජාන්නේ කියලා එකක් තියෙනවා. සප්පාය සම්පජාන්නේ කියලා තවත් එකක් තියෙනවා. ගෝචර සම්පජාන්නේ කියලා තවත් තුන්වෙනි එක. අසම්මෝහ සම්පජාන්නේ කියලා හතරවෙනි එක. මේව සම්පජාන්න හතරක් කියන නුවණින් පාරිශුද්ධණය කටයුතු කරලා හතරක්. සාත්‍යක සම්පජානීය කියන්නේ අප කරන වැඩේ යහපතක් සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා දැනගෙන සිහිනුවණින් මේක කටයුතු කරනවා. එනර් මම ඉස්සෙල්ල කියන්නේ ඒකයි. මෙතන නිදි කියලා කියන්නේ මේක සාර්ථකද? එන්නේ දුක්. සාත්‍යක භාවනාවේ නිරත වෙන එක සාර්ථකද? මේක සාර්ථක සම්පජානීය නුවණින් දැකීමට කාරණාවක්. නැත්තම් මේක භවනා කරගෙන අපි කියන මේ දේශනේ නිතුව ගනිනවා. මේ දේශනාව අහන්න යන එක සාර්ථක ක්‍රියාවක්ද නැත්නම් මගේ භවනා දිගටම කරගෙන යන එක සාර්ථක ක්‍රියාවක්ද? මේ විදිහට මේ සාර්ථක අසාර්ථක භාවයේ දැනගෙන අපි කටයුතු කරනවා. කොහොමද මේ කටයුතු කරන්නේ? අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරීව තේහාට යනකොට මෙහාට යනකොට
ඈත නැත බලනකොට අත්පයනෙම විකාරිනකොට ඊළඟට අපේ ඇඳුම් පැළඳින සකසා ගන්න විට කෑම බීම කන විට දැසිකිලි කැසිකිලි වලට යන විට අනිත්‍යක හැම දෙයකින් සතේ පිටේ නිසින්නේ සුත්තේ ඉඳගෙන ඉන්නකොට නැගිටින සිටින විට නිදා ගන්න විට අවදි වෙලා සිටින විට ජාගෘති අවදි වෙලා සිටින විට මහසිතේ කතා කරන විට තුන් විභාවයෙන් සද්දව ඉන්න විට සංඛ්‍යානකාරී කෝල මේවා එක එකක් කරනකොට මේ සාර්ථක භාවයේ අසාර්ථක භාවයේ දැනගෙනම කරන්නට පුළුවන්. ඒ කියන්නේ මේකේ යහපතක් සිදුවන්නේ අයහපතක් සිදුවන්නේ කියන ඒක සාර්ථක සම්පජන්ණයේ වශයෙන් මේ අභවව දක්වන. අනිත් එක සප්පාය සම්පජන්ණය. සප්පාය කියන වචනේ මෙයාට තේරෙන්න පුළුවන්. පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් අපි ආහාර ගන්නවා. ආහාර ගන්නකොට සී නෝනින් කරන්න කියන දේ. කොච්චර ගුණ වුණත් කොච්චර රස වුණත් සමහර ආහාර කෙනෙකුට සප්පාය නොවන්නට පුළුවන්. මිසුසු වන්නට පුළුවන්. මේ ආහාර ගන්නේ ඒක සප්පාය නෙවෙයි. අසප්පාය ආහාර අත්හරින සප්පාය ආහාර ගන්න. මේ වගේම තමයි අනිකුත් කටයුතු ඔක්කොම අපේ මේ භවනා කර්තව්‍යයේ කිතෙක් දුරට මේ අපි කරන අනිකුත් වැඩ සප්පාය වෙනවද අසප්පාය වෙනවද කියන දැන දැනගෙන නුවණින් යුතුවම කටයුතු කරලා. ඒ කියන්නේ අරබිස්සන්තේ පටිස්සන්තේ යහජනුරු මෙහජන කොට ආදි සෑම ක්‍රියාවකදීම මේක කොතෙක් දුරට අපට සප්පාය වෙනවද මේ භවනාවට අසප්පාය වෙනවද මේ භවනාවට කියන එක දැන දැනම කටයුතු කරගන්න. ඊළඟට අත්වාවේ දක්වන තිබෙන්නේ ගෝචර සම්පජාණය කියලා. ගෝචර කියන්නේ සුදුසු බිම කියන්නේ. මේ විශේෂයෙන් මහාමුදුරුවන්ගේ වැඩිපුරම බලපාන පින්නපාත එහෙම යනකොට සුදුසු තැනකටම යන්න තෝරන මොකද භවනාව නොකෙලෙන තැන. ඒ වගේ ගෝචර තැන් තියෙනවා, අගෝචර තැන් තියෙනවා නොයා යුතු. මේ අයත් නොයා යුතු නෝ ඇස්වේ නොකල යුතු ගෝචර අගෝචර ස්ථාන පුදුල සිටිනවා. දැන් මෙතන දාන වල ගන්නට ගියාම මේ දවල් මේ අය ඔක්කොම සතියෙන් වැඩ කරනවා නම් එතන ගෝචර ස්ථාන. යන්නේ තමයි සතියෙන් තමාගේ භවනාවට. ආහාර ටික ගන්නෙ සතියෙන් භවනාවේ. ඔක්කොම එකතුනේ කරන්නේ නැගිටලා නැගිටලා ආපසු ඉන්නේ සතියෙන් සහ භවනාවේ. දැන් එතන කිසිම සතියකින් නැතුව සම්පජාණයකින් තොර කටයුතු කරනවා නම් සති සම්පජාණයෙන් යුතුව කටයුතු කරන එකට එතන අභෝචරයි. සුදුසු නැහැ. මොකද නිය භවනාව කැඩෙනවා කියන්නේ. අර පොතේ තියෙන හරතින පච්චාහරතිය මෙතෙන් භාවනාව කර කර යන එතෙන් ගියාට පස්සේ ඉතින් භාවනා නොකරන පුද්ගලයන් සතියෙන් තොර පුද්ගලයන් ලැබුණා ගන්න අනිත් අය කතාවට ඇදලා. ඉතින් කතාවට නාරයන් භාවනාව කියලා සමන් භාවනාව කියලා. සම්පජානීය කියන එකක් නෑ සතියක් නෑ. ඉතින් හැබැයි දෝෂාරෝපණය කරනවා අපිට භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ කියලා අපිම අනුපාලු සකසා ගන්නේ නැතුව. ඉතින් මෙතෙන් යන භාවනාවේ ගිය හරි අරගෙන යන භාවනාව නැත්තහටේ එනකොට භාවනාවක් නැහැ. සම්මාදේ එතෙන් යන මේකන භාවනා කරන හොඳට සත් සම්පජන්ණය යුතු ආහාර ගන්නවා කියන අපි උදාහරණයක් කියන්නේ. භාවනා නොකරන කෙනෙක් එතෙන්ට ගියා සත් සම්පජන්ණයෙන් තොරව කෙනෙක් ගියත් අනිත් අය කොහොම සීලුවණින් වැඩ කටයුතු කරනවා දැකේකොට මෙයත් දෙලෙනවා සීලුවණින් කටයුතු කරන්න. කතා කරලා ඉන්න නෙවෙයි නියන් ආවේ කතා කරලා ඉන්නට නෙවෙයි. එතකොට ඒ පුද්ගලයා නෑ හරටි සත්‍යා හරටි ගෙනියන්නේ නැහැ. යනකොට අරන් ගන්නේ නැහැ භවනා වෙනකොට භවනාමේ යුතුය එන. සමහර අය මේව හරටින පච්චා හරටි යනකොටත් නෑ එනකොටත් නෑ භවනා. සමහර අය යනකොටත් භවනාව තියෙනවා එනකොටත් භවනාව තියෙනවා. මේ ගෝචර භාවයේ අපට අවශ්‍යයි අපේ අන්‍යෝන්‍ය විශ්වාසය අන්‍යයන්ට අපේ භවනාව තුළින් ලැබෙන අනුබලය ගැන අවබෝධයකින් කටයුතු කරනවා නම් ඇත්තෙන් මේක අන් අයට කරන යහපතක්. අපි මෙතන කතා කර කර කාලෙන් මරමර ඉන්නකොට ඒ අය වැරදි දෙකක් කරනවා. තමාගේ භවනාව කඩනවා, අනිත් අයගේ භවනාව කඩනවා. ඒකත්කින් දකින්න අයටත් ඒක එක්තරා විදිහක පසුබැසීමක් වෙනවා. නිදි කිරණ අයත් එහෙමයි. නිදි කිරණ පිරන්න දකින අයටත් ඒක අප්‍රසන්නයි. දකින අයත් ඒකට පසු දකින අයත් ඒ තුලින් පසු බැසීමක් ඇතිවන්නේ. ඒක නිසා පුළුවන් තරම් මේ ගෝචර ආගෝචර භාවයේ දැනගෙන කටයුතු කරන්නට උත්සාහ කරන්න ඕනේ. ඊළඟ පදේ තමයි අසම්මෝහ සම්පජඤ්ඤය. මේකයි වැදගත්ම කොටස. මේවා ගැන මම කලින් විස්තර කරලා තියෙනවා, මට දැන් මතකට එනවා මේක. කියලා තියෙනවා නේද ලබන. අසම්මෝහය කියන්නේ නුවණින් යුතුව කටයුතු කිරීම. ඒකදී අපි දැනගන්න ඕනේ මේ කටයුතු කරන සත්‍යයේ චිත්තන අය පුද්ගලයේ චිත්තන අය කියන හැඟීමක් ඇති නොකරගෙන හේතුඵල දෙකක ක්‍රියාවලිය හේතුඵල දෙකක් වශයෙන් දකිනින් කටයුතු කරන්නට ඕනේ. අර කියපු හැම අවස්ථාවෙදි මොනවද ඒ ඉදිරියට යනකොට පස්සට යනකොට යහට මහට බලනකොට ඇඳගෙන සිටින පිළි පෙරදි තකසා ගන්නකොට කන්න පිටුනකොට එසිකිලි කැසිකිලි යනකොට මේ ආදී සෑම අවස්ථාවකදීම අර හේතුඵල දෙක දකිනින් මේ හේතුඵල ක්‍රියාවලියක් විනා සත්‍ය පුද්ගලයෙක් නැති බව දකිනින් කටයුතු කරන්න. කොච්චර තිබුණාම දැක්ක මේ ආහාර ටිකක් ගන්නකොට ආහාර ගන්න පුද්ගලයෙක් නැහැ. මෙහෙම අන්නනකොට අර සිතින් ඇති වෙන වායු දහසක මනින් අතේ ඇඟිලි යහට මෙහාට වෙනවා. නමුත් ඇඟිලි යහට මෙහාට කරන පුද්ගලයෙක් නැහැ. වායු දහසක මනින් මෙහාට මෙහාට වෙනවා. අත උස්සනවා, උස්සන පුද්ගලයෙක් නැහැ. අර සිතින් ඇති වෙන වායු දහසක තුලින්ම අත ඉස්සෙනවා. මැසිමකින් වගේ. කටට ඇතුල් කළාට පස්සේ ඒව හපනවා ගල් මූලක ගල් ඒක යහට මෙහාට යනවා වගේ. මේ යටතල්ල යටි හක්ක යහට මෙහාට යනවා. ඒ ස්වාමී උදාහරණකින් කරන පුද්ගලයෙක් නෑ. මේවා ආහාර ගිලිනකොට මේ කටව ආයතන කතාව. ආහාර ගිලිනකොට ගිලින පුද්ගලයෙක් නෑ. බටයක් දිගේ යමක් ගමන් කරනවා වගේ මේ ගත්තු ආහාර ටික ගල නාලයේ මොකක්ද දිගේ ආමාශය කරලා යනවා. ඒ බටේ දිගේ යනවා. යවනකෙක් නෑ. ඒකත් වායු දහතින්ම ඇතුළට කල්ප කරයි. ආහාර ධර්තේව පැසවෙනවා දීර්මයේ භාවිතපත් වෙනවා. මේ දිරවන්නේ දිරවන පුද්ගලයෙක් සිටින නිසා නෙවෙයි. තේජෝ ධාතු විසින්ම ඒක කරන. කවුරුත් කරන්නේ ධාතුමය ක්‍රියාවලිය. ඕනෑ දෙයක් පැසවෙනකොට ඒක පැසවල දිරවන ගතියක් ඇති වෙනවා. මේකෙදි ඒ තත්ත්වය උද්ගත වෙනවා. බඩවැල් දිගේ ආහාර ගමන් කරනකොට ගමන් කරන පුද්ගලයෙක් නෑ. වායු දහසම මගින් මේක කරන. වැසකේස කැල්පිලි වලට යනකොට ඒ වසන්දු කරන පහත් කරන කෙනෙක් නෑ. වායු දහසේ ක්‍රියාවලිය තුළින්ම ඒක කෙරෙනවා. මෙන්න මේ විදිහට සෑම ක්‍රියාවක් තුළම මේ හේතුඵල ක්‍රියාවලිය දැක දැක අපි භවනා කරනවා නම් අන්න එතෙන්දී අසම්මෝ සම්පජාන්නේ පවතිනවා. දැන් සක්මන් කරනකොට කකුල ඔසවනවා කියලා හිතනකොට ඔසවන පුද්ගලයෙක් නැහැ. වායු දහසක තුළින්ම කකුල එසවෙනවා. ඉදිරියට ගෙනිනවා කියලා අපි හිතලා ගෙනිනකොට ගෙනියන පුද්ගලයෙක් නැහැ. වායු දහසක මඟින්ම ඉදිරියට මේ රූප කොටස් කැටි කැටි යනට යනවා. තබනවා කියලා කකුල අපි පහත් කරනකොට පහත් කරන පුද්ගලයෙක් නැහැ. වායු දහසක මඟින්ම කකුල පහතට තල්ලු වෙනවා. ඒ පහතට තල්ලු වීම තමයි අපි තබනවා කියලා කියන්නේ. මේක අපි අත්දක දෙක භාවනා කරනවා නම් මෙතෙන්දී අපිට අසම්මෝහ සම්පජඤ්ඤය ඇතිවයි. අපි සක්මන් භාවනාගෙන කරුණු හතරක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. කරුණු තව 15ක් ඉස්සරකට ඇලිය කියන්නට තියෙනවා. මේ පසුවට කියන්න තිබුණු කාරණා තමයි මේ. මේ අසම්මෝහ සම්පජඤ්ඤය කොටස් තුනක් තියෙනවා. එකම අපි ඒක දැනගන්න ඕන තාවකාලික සම්පජඤ්ඤයක්. තාවකාලික අසම්මෝහ සම්පජඤ්ඤය. මේක අපිට දැනගන්න ඕනේ මේ ආකන්නට ශබ්දයක් ඇහෙනවා. ඇසෙනවා කියලා අපි මෙනෙහි කරනවා. මේක ශබ්දයක් තාවකාලික දෙයක්. ඇසෙන සිතක් තාවකාලික දෙයක්. මේ තාවකාලික භාවයේ දැනදෙන භාවනාවේ නිර්තමයි. කකුල උසවන. උසවනකොට කකුල සාමාන්‍යයෙන් බර අඩු ගතියක් වැඩි ගතියක් ඉදිරියට ගෙනියන අඩු ගතියක් සම්බන්ධකොට බර වැඩි වෙන ගතියක් තිබේ. ඒ ධාතුවල ක්‍රියාකාරී නිසා. මේවත් තාවකාලික ක්‍රියාවලිය. කකුල ඔසවීමේ ක්‍රියාව එතනින්ම නැවතෙනවා ඔසවල ඉවර වෙනකොට. ඒකතාවකාරිකයි. ගිනි යෑමේ ක්‍රියාව ගිනි යන තෙක් පමණයි පවතින ඒකතාවකාරිකයි. දැදීමේ ක්‍රියාව සබන තෙක් පමණයි ඒකතාවකාරිකයි. ඒ තාවකාලික භාවයේ දැන දැන යම් කිසි කෙනෙක් භවනා කරනවා නම් එතනක් තියෙන්නේ අසම්මෝ සම්පජාන. අපිට වේදනාවක් දුක් වේදනාවක් කකුලවල කොයි හරි ශරීරයේ තැනක උපදින. මේකත් තාවකාලික ධර්මයක්. සම්ම විතුන් තවතන ධර්මයක් නෙවෙයි. මේක හේතු නිසා ඇති වෙලා හේතු නිසා නැති යන තාවකාලික ධර්මයක් කියලා මේ විදිහට අපිට හිතන්නට පුළුවන් නම් ඒ තාවකාලික අසම්මෝ සම්පජානය කියන එක ඇති වෙනවා. අර කලින් කියපු ඇති එළිය යහත් යනකොට මෙහාට යනකොට බත පිට බලනකොට දැන් වට පිට බලනවා කියන්නේ දැන් බෙල්ලා කරලා පැත්තකට බලනකොට ඒ තිබේ ඔක්කොම තාවකාලිකයි. ඒ බලපු බැල්මක් ඉවරයි ඒක නිසා. ශරීරයේ තිබු රූප කොටස ඉවරයි මේ පැත්තට හරවන්න මොකුත් නැහැ. මේ තාවකාලික භාවයේ දැක දැක භාවනාවේ නිරත වෙනවා නම් ඉක්මනට ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ තුළින් පෙන්වන්නේ අනිත්‍යතාවයේ ඕලාරික අවස්ථාව. අවස් ඕලාරික අවස්ථාව. අනිත්‍යතාවයේ අවස්ථා තියෙන හතක්. අපි මේ අනිත්‍යය අනිත්‍යය කිව්වට ඒ අවස්ථා හැම එකක්ම අපි අත්දකිනවා නම් තමයි සුදුසු. එතකොට ඒ සාමකාලිකයකට අමතරව තව අසම්මෝහ සම්පජඤ්ඤයක් තියෙනවා. ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ ආගන්තුකයි. ආගන්තුකයි කියන්නේ මේ අපි ගෙදර වලට පිටින් කෙනෙක් ආවම එයා ආගන්තුකයි නිතර නිතර පවතින ඉන්න අය නෙවෙයි. ඒ වගේ මේ අපිට හමුවන හමුවන අරමුණ ආගන්තුක භාවයෙන් දකින්නට පුළුවන් නම් මෙතෙන්දී හරියි වැදගත් දර්ශනයක් වැදගත් අවබෝධයක් උදා වෙ සුද්ධත වෙනවා. අපිට ඇහෙන ශබ්ද ඔක්කොම අපේ නෙවෙයි ආගන්තුකයි. ඒ ආගන්තුක භාවය ගන්න අපිට බාහිර වශයෙන් පෙනෙන රූපයක් නම් ඒ සියලුම රූප ආගන්තුකයි. අපිට යම් කිසි ගඳක් සුවඳක් දැනෙනවා නම් ඒකත් අපේ නෙවෙයි, ඒකත් ආගන්තුක ධර්මයක්. ඊළඟට අපේ කයට වේදනාවක් දැනෙනවා නම් ඒකත් කලින් තිබින්නේ නැතුව පසුව ඇති ආගන්තුක ධර්මයක්. ආගන්තුකේ ආවස්ස යනවා. වේදනා නැමැති ආගන්තුකයක් ආවට පසු ආපසු යනවා. මේ ආගන්තුක භාවය දැනගන්න ඊළඟට සිටේ තියෙන ඔය තීන මිද්ද ගති ඉරපවුන ආගන්තුකය නේද? පබස්සර නිදම් වික්ඛවේ පිට්ඨං පංචකෝ ආගන්තුකේ හි කිලේසේහි මොකද? වක්ති විස්තර නේද? මේ සිද්ධ පබස්සර මේ ආගන්තුකෝ ප්‍රමිනින උපක්ලේශ වලින් තමයි මේක පිළිතිවන්නේ. අපේ සිතේ භාගයක් තියෙනවා මේක ආගන්තුක ධර්මයක් කියලා අපි අයින් කරනවා. දේශයක් තියෙනවා දේශ ආගන්තුක එකක් කියලා අපි සම්මෝ සම්පජන්යෙන් දකිනවා. මේක ආගන්තුක ධර්මයක්. මේ ආගන්තුක භාවයේ නොදන්නාකම නිසායි අපි මෙහෙම අල්ලන්නේ එක්ක මම කියලා ගන්න නැත්නම් මගේ කියලා ගන්න උපාදාන කරන්නේ අල්ලගන්නේ මේ ආගන්තුක භාවයේ නොදන්නාකම නිසා. ඒ නිසා මේ ආගන්තුක අසම්මෝ සම්පජානයේ යුතුව යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් සෑම ආගන්තුක ධර්මයක්ම අතහරින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි උඹලගේ නොවන දේවල් ඔක්කොම උඹලා අතහැරපළවා. උඹලගේ නොවන දේවල් ඔක්කොම අතහැරපළ උපමාවක් කියනවා. මහණෙනි මේ සවැත් නුවර මේ ඉස්සරහ තියෙන මේ තනපේ තියෙන තනපෑලි පොඩකෑලි නැත්නම් ওই දරකෑලිය මිනිස්සු අරන් යනවා නම් උඹලට මොනවද හිතෙනවද? නෑ මොකද අපේව නෙවෙයි සවන් ඒක ආනන්දි අපේ ආගන්තුක දෙයක් අපිට ආයේ දෙයක්. ඒ වගේම මහණෙනි ආගන්තුක දේවල් ඔක්කොම සිතින් අයින් කරන්න අල්ලගන්න. මොනවද ආගන්තුක කියලා කියන්නේ? අර බාහිර අරමුණු ඔක්කොම ආගන්තුකයි කියලා එක ඔක්කොම එකට අල්ලලා අපි පුළුවන් අයින් කරන්න. රූපත් ආගන්තුකයි, ශබ්දත් ආගන්තුකයි නේද? ගන්ධසුවඳ රසවල් පොට්ටක් බහන්නේ කම්මා ආගන්තුකයි. මනසට යම්කිසි අරමුණක් එනවා නම් ඒ සියලුම ධර්මස් ආගන්තුකයි. මේ බුදුරජාණන් වහන්සේ උත්තරා ගන්නින් කියන ඇහැ උඹලගේ ආගන්තුක ධර්මයක් කියේ. එනකොට ගෙනාවේ නැහැ ඒකට පස්සේ දිනා. කන්න උබලගේ ආගන්තුකයා ධර්මයන්ට යනකොට ගෙනියන්නේ. ශරීරේ කෝදුවම උඹලගේ ආගන්තුක ධර්මිය. වේදනාව උඹලගේ ආගන්තුකයි මොකද? ඔය ඇතිවිලා ඔබ නැතිවිලා යනවා. අපේට කැමැත්තට අකමැත්තට අනුකූලව නෙවෙයි ආගන්තුක වෙලා යනවා වගේ දෙයක්. අරියට උතුමාවක් කියන බුදුහාමුදුරු මේ අහසේ හුලං නැගෙනහිර තමනවා බටහිර තමනවා උතුර තමනවා සුලිසුලං වගේ හල්මන ඒ වගේ මහන්නේ ශරීරයේ හේතු වල ගන්න එක එක වේදනා ඇති වෙනවා. හරි රස්නේ උතුමාවුදුහාමුදුරු දේශනා. ඒ වගේ මේ වේදනා ඒක අපි මේක ගල්ලන්නේ නැතුව මේ ආගන්තුක සම්මෝහ සංපජඤ්ඤේ විදියට කටයුතු කරනවා අපිට මේව අසහරෙන්න පුළුවන්. විදේ යන්තා සිතුලියාවන නරුපක්ලේශ ඔක්කෝම ආගන්තුක ධර්ම වශයෙන් අවබෝධ කරගන්නත් පුළුවන් නම් අතහරින්න පුළුවන්. මෙලෙස යම් කිසි කෙනෙක් මේ උපාදාන ඔක්කෝම අතහරින්නට පුළුවන් වුණා නම් යම් කිසි කෙනෙකුට මේ අසම්මා සම්පජඤ්ඤය තුළින් ඔහුට ඉතිවන්නේ මොකක්දන් තියෙන්නේ. අන්තිමේදී ඉතිරි වෙනවා නම් ඉතිරිවන්නට තියෙන්නේ සියොන් දැනීම මාත්‍රයක් තමයි. සයිතේ ඔක්කොම අතහැරෙන සම්න බාඩම් විසං මිත්තම් වෙනවා. ඒ කියන්නේ ඔක්කොම බරපැත්තක දාලා සම් බැඳීම් කැඩලා යනවා. සම්මුත් භාවයන් බැඳලා තියෙන්නේ මේ අල්ලගෙන ඉන්නේ කාගන්තුක බව නොදන්නාට මිනිස්සුන් නේද? මේ තමන්ගේ දූතරු වතපිටි යම් කිසි දයාවක් තියෙනවා නම් අරමුණු තියෙනවා නම් සෑහෙනම් ආගන්තුක වශයෙන් දැක දැක යම් කෙනෙකුට භවනා කරන්න පුළුවන් ඒක උසස් දෙයක්. ඊළඟට මූල පරිඥා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා එකක්. මේ මූලක මූලට යන මූල පරිඥා කියන්නේ යම් කිසි දෙයක් දැක යම් කිසි අරමුණක් ආවහම පසුව ඒකේ මූලයේ සියස්සය ගමන් කිරීමේ කියන්නේ මොන සද්දයක් ඇහෙනවා උදාහරණයකට ගමු. අපි ඇසෙනවා ඇසෙනවා කියනවා. ඉතින් සද්දය ඇතිනේ හේතුවක් දක්නවා කන තියෙනවා සද්දේ තියෙනවා දෙක ඇවිල්ලා වදිනවා. ඉතින් දැනීම් මාත්‍රිකුත් ඇතිලා නැතිනවා. දැන් මේක හේතුඵල දෙක දකින්න. ශබ්දයේ ඇතිවෙන හේතුව ඊළඟට දකින්න. පස්සට පස්සට මේ යන්නේ. හේතු හොයවා හේතු හොයලා යන්නේ. එතකොට ශබ්දයේ ඇතිවෙන කුරුල්ලෙක් ශබ්දයක් කියන්නේ නැත්නම් මිනිහෙක් ශබ්දයක් කියන්නේ. ඒ ශබ්දයේ ඇතිුනේ ඒ කතාවේ යම් කිසි සිටිවිල්ලක් පහළ වුණා ඒ සිටිවිල්ලට අනුකූලව බාහුවමතු ක්‍රියාත්මක වීම තුලින්. ඒක අපි දකිනවා. ඒ වායු ධාතු ක්‍රියාත්මක වූ හේතු ඊළඟට බලනවා. ඊට පස්සේ වෙන ධාතු හතරක ක්‍රියාකාරීත්වය. ධාතු හතරේ ක්‍රියාකාරීත්වය බලන්න. මේ විදිහට පස් මූල පරිඥා සම්මෝහ සම්මය වමන් කියලා දෙන්නේ නැහැ. මොකද මේක කරන්න පුළුවන් වන්නේ ප්‍රඥාව අධික කෙනෙකුට විතරයි. මුළු විශ්වයම හේතුඵල දෙකෙන් බැසී යන තැනක් නෙවෙයි උදාහරණ දුක්කරන. නිශ්චය යන සංස්කාර ගේ නම් මේ සෑම සංස්කාරයක්ම මේ හේතුඵල දෙකින් ගැට ගැසිලා ගැට ගැසිලා ගැට ගැසිලා කියන තිබෙන ආකාරය දැකීමක්. අන්න ඒ තාක්ෂේ උදාගත ගන්න උද්ගත කර ගන්නට පුළුවන් වෙනවා මේ මූල පරිඥාව මේ පසුපසට බැසී බැලීමේ ශක්තිය අපිට තියෙනවා නම් නුවණ තුලින්. වේදනාවක් ඇති වෙනවා නම් වේදනාව ඇති වෙන හේතුව බලන්න. ඔන්න හේතුව පේනවා පස්සේ මොකක් හරි වැහැපිලා. ශාරීරික දුක් වේදනාව මම උදාහරණයක් ගත්තා. ඊළඟට මේ පස්සේ ඇති වෙච්ච හේතුව බලන්න. පස්සට නෙමෙයන්නේ පස්සේ ඇති වෙච්ච හේතුව පස්සට බලන්න. එතකොට ඔන්න පේනවා කයක් තියෙනවා මොකක් හරි යන්නේ හැපෙනවා. ඉතින් දැනෙනුකුත් ඇති. මේ කය බලනවා පස්සට. මේ විදිහට පස්සෙන් පස්සට ඒ තියෙන හේතුව දැක දැක යන්නේ ක්‍රමයක් තමයි මූල පරිඥා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒව හැම දිනාටම ක්‍රියාත්මක කරන්නට අපහසුයි. ප්‍රඥාව අධික නැත්නම්. මෙන්න මේ අසම්මෝහ සම්පජඤ්ඤයේ යෙදුව අපි බලන්නට ඕනේ අරමුණු තියෙන්නේ අපට හමුවන අරමුණු බලන්නට ඕනේ යන්නේ මෙන්න මේ විදිහට. එක්කෝ නාම රූප වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය තුළින් දකින්නට ඕනේ මේ දෙක. අපිට හමු වන අරමුණු අපි භාවනාවට නඟන දේවල් නාම රූප දෙකක් වශයෙන් මේ අසම්මෝහ සම්පජඤ්ඤය තුලින් අපිවත් දකින්නට ඕන. දැන් අපි හිතමු සබ්දයක් ඇහෙනවා 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 කියලා හිතනවා. සබ්දයයි කණයි නාමයක් ඇහෙනවා ඇහෙන සිට නාම සබ්දයයි කණයි නාම නෙමෙයි ශ්‍රුතියක්. ඇසෙන සිත නාමයක් කියලා නාම රූප දෙක වෙන් කරලා දකිනවා. පින්බෙන් හැකලින් භාවනා කරනවා. පින්බෙන් එක හැකලින් එක වායු ධාතු රූපයක් ඒක දකින සිත නාමයක් කියලා නාම රූප දෙක දකිනවා. ආසස් ප්‍රසස් භාවනා කරනවා. ආසස් ප්‍රසස් වායු ධාතු කාය ඒක රූපයක් ඒක දකින සිත නාමයක් කියලා. මේ දැන් ඉතින් මේ දක්කම් අනිත්‍යයි දක්ක ඇහැ අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ. අනිත්‍යයි අනිත්‍යයි කියන්නේ සිතක් ඇහැ නාමයෙන් රූපයක් කියලා. මේ විදිහට නාම රූප දෙක දැක දැක නාම රූප දෙක අවබෝධ වෙමින් නාම රූප දෙක වෙන්කර වෙන්කර යම් කිසි කෙනෙකුට භවනා කරන්න පුළුවන් නම් අන්න එතෙන්දිත් අසම්මෝහ සම්පජාණී ක්‍රියාශීලී වෙනවා. ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? මේක පස්සේ කෙනෙකුට තවස්තරච සම්පජන්නේ දියුණු නම් මේ පංචස්කන්ධයේ ක්‍රියාවලිය දෙක දෙක එනේන භාවනා අරමුණු දකින්නට පුළුවන් නම් එතෙන්දි තසම්මෝ සම්පජන්නේ ක්‍රියාසී ක්‍රියාත්මක වන්න. දැන් උදාහරණයක් කියමු. කනට ශබ්දයක් ඇහෙනවා. එතකොට ඒ කනයි ශබ්දයයි දෙක තමයි රූපේ කනසනක මුලඟම රූප කොට රූපස්කන්ධය මෙන්න. ඊළඟට කනයි ශබ්දයේ ඇසීම නිසා පහළ වන සිත විඥානස්කන්ධය මෙන්න. දැන් ඕක ගන්නට පස්සේ තියෙන උපේක්ෂා වේදනාවක් හරි මදහත් වේදනාවක් හරි එහෙම නැත්නම් ඇලෙන ගැටෙන වේදනාවක් හරි ඇතිවන දුක්ඛසා සුඛසාගත වේදනා. මෙන්න මේ තුලින් ඇතිවන වේදනාවක්. එකම ඇති වෙන සංඥාවක තහපු සද්දේ දැනගන්න හැකියීම මෙන්න මේකේ තියෙන සංඥාව. මේ පංචස්කන්ධයේ ඒ ශ්‍රේණියම ක්‍රියාත්මක වන ආකාරය දෙකීමෙන් මෙතන සිදුවනවා. ඒ සද්දේ ඇතිවෙනකොට අපේ සිතුවිලි සිත තුළ සිතුවිලි එනවා. මෙන්න මේකේ තියෙන සිතුවිලි. දැන් පංචස්කන්ධයෙන් මෙතන ඇති වෙන හැටි නැති වෙන හැටි අපි දකිනවා. සද්දයක් නැති වුණා වේදනාවක් නැතිව වේදනාවක් සද්දේ නැති වෙනුත් නැති වුණා. ඒක තිබ්බ සංඥාවක් නැති වුණා. සංස්කාරයක් නැති වුණා. ඒකේ දැනෙන සිතක් නැති වුණා. එතකොට පංචස්කන්ධයෙන් මෙතන ඇති වෙන පංචස්කන්ධයෙන් මෙතන නැති වෙන. මේ ඇතිවීම නැතිවීම දෙරි නැතිවීම නැතිවීම දෙක සිටුවන දේ සිටුවන ලෙසින් අපි දකින්න. හිතනවනේ. දැන් අපි හිතමු වෙන වේදනාවක්. දැන් මොන වෙන උදාහරණයක් අරගෙන අපේ කකුල වේදනාවක් තියෙනවා භවනා කරන. වේදනාව දැන් අසම්මෝ සම්පජන්යෙන් දකින අපංචස්කන්ධයට නගලා. මේ වේදනාව වේදනාස්කන්ධයට ඇද්දයක් මේක දුක් වේදනාවට උදාහරණයක් ගන්න. මොන වේදනාස්කන්ධය? මේ වේදනාව දැනෙන ශරීර කොට මෙන්න රූපස්කන්ධය. මේ වේදනාව දැනෙන කොට මේක වේදනාව වේදනාව දුකක් දුකක් කියලා සංඥාවක් හිතතුල තියෙනවා. නැත්තම් මේ වේදනාව දැනෙන කකුල හරි අතපය හරි කියලා ඒක සංඥාවක් කියලා මෙන්න මේ සංඥාව. එතනක් තියෙන පංචස්කන්ධයේ ස්කන්ධය. මේ වේදනාව සමගම ඒකට අමනාප ස්වરૂපයක් ඒක අයින් කර ගැනීමට කැමැත්තක් වෙන්නේ වෙනත් චේතනා පහළ වෙන මෙන්න ඒක කොට තියෙන සංස්කාර ස්කන්ධය. මේ වේදනාව දැනෙන ගතිය මෙන්න විඥාන ස්කන්ධය. මේ පංචස්කන්ධයේ වෙන් කර යම් කිසි කෙනෙකුට භවනා කරන්නට පුළුවන් නම් එතනත් අසම්මෝ සම්පජඤ්ඤය තියෙනවා. දැන් දාහන තින්දීම හැකියෙන් හිතමු. තින්බෙනවා හැකියෙනවා. ඊ ඇතුළ තියෙන වායු ධාතු සහ බඩේ තියෙන වෙනත් මේ මස් පිළු ආදී රූපස්කන්ධය. තින්බෙනවා තින්බෙනවා කියලා හිතන සිත නාමස්කන්ධය. මේ තින්බෙනවා කියලා හැඟීමක් තියෙනවා හිත තුළ. තින්බෙනවා කියන්නේ සංඥාවක් හිතේ තියෙනවා. මේ රූපයන් වායු ධාතු කියන්නේ සංඥාවක් හිතේ තියෙන. කියන්නේ මේ මොහොතේ මේ වායු ධාතු ඉස්සෙනා පහත් වෙනවා කියන්නේ හිතේ තියෙන සංඥාවක්. මේ බඩේ කියන්නේ හිතේ තියෙන සංඥාවක්. මේ සංඥා ස්කන්ධයක් දකිනවා. ඒ තුනේ යම් කිසි ඇලීමක් ගැටීමක් නැති උපේක්ෂිත වූ යම් කිසි චිත්ත චෛතසික ධර්මතාවක් ඇති වෙනවා නම් ඒකත් දකිනවා. ඒක දැනෙන ගැතියක් දකිනවා. ඒකෝ පංචස්කන්ධය මෙතන ක්‍රියාශීලී වෙනවා. ඒ පංචස්කන්ධයේම ක්‍රියාත්මක වීම අපි දකිනවා. පංචස්කන්ධයේම අනිත්‍යතාවයක් පසුට අපට දකින්නට පුළුවන් වෙනවා. අත්දැකීම තුළින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කවුරුත් ජීවටවත් නෙවෙයි අසුවටවත් නෙවෙයි. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් පංචස්කන්ධයේ වශයෙන් මේක දකිනවා නම් අපි ගන්න කරන ලබන භාවනාවේ එනින් අරමුණු එතෙන් දෙත් අපට මත් ඇති වෙනවා අසම්මෝ සම්පදාය. අර යනකොට එනකොට මේ හැම වෙලාවෙම මේක පොදුයි. අන්නකොට බොනකොට අත්මාකරණ කියන අවස්ථා කීපේ ඒ සෑම අවස්ථාවකට මේ විස්තරේ පොදුයි. එහෙම කරන්නට පුළුවන් කෙනෙකුට තවත් ටිකක් එහාට මේ සම්පදාය දියුණු කරගන්නට බුද්ධාසු වශයෙන් කෙනෙක් බලපෑවා. එහෙනම් සම්බ්‍යක් ගත්තොත් මේ ශබ්දයයි මේ කණයි රූප ධාතුවේ. කන සෝත ධාතුවේ ශබ්දේ රූප ශබ්ද ධාතුවේ. මේ දෙකේ නිසා ඇති වුණු විඥාණය මොකද? විඥාණ. ඒක තියෙන වේදනාව ප්‍රතිගණ කියන බලන්න. දහත් වශයෙන් ඒ කියන්නේ විඥානයත් පහළ නැත්නම් විඥාන ධාතුව බලන්න. මේ ධාතු වෙනකල කරා වෙනකල කරා අපි භවනා කරනවා නම් සෑම අවස්ථාවකදී අන්න ඒ විදිහට අපට පුළුවන් වෙනවා මේ ධාතුන්ගේ අනිත්‍යතාවය දකින්නට, ධාතු ක්‍රියා ධාත මාත්‍යන්ගේ අනාත්ම ස්වરૂපය අවබෝධ කර ගැනීමට. ඒදී අපට අසම්මෝ සම්පජඤ්ඤය ලැබෙනවා. තේරුණා? මේවා පුළුවන් කෙනෙකුට හේතුඵල ක්‍රියාවලියක් තුළින් සිදුවන ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම දෙකීමේ ශක්තිය අපට උද්ගත කරගන්න පුළුවන්. ආයතන වශයෙන් බලන්න පුළුවන් කෙනෙකුට කටියක් කියන්නේද? මේ සම්පජන්‍ය දිනු කරන්න ඕන නම් හේතුඵල ධර්මී පටිච්ච සම්පාද ධර්මයන් වශයෙන් මේ ධර්මයන් දකිනවා. පටිච්ච සම්පාද ධර්මයන් වශයෙන් දකිනකොට මෙතන හඳ ගැඹුරු අභිධර්මයක් නැති. ඉඳන් කනට සද්දක් කියලා වදිනවා. ඒක අපි ඇහෙනවා ඇහෙනවා කියලා මුලින් පිළිපත් කරගන්න. දැන් ඉතින් සතියක් මේ ක්‍රියාවලිය දෙකකින් දියුණු වෙනවා. සමාධියක් දියුණු වෙනවා. ප්‍රඥාවත් ඉතින් ක්‍රමයෙන් වැඩෙනවා අපි. මෙහිදී අපිට පේනවා අර සද්දය අරමුණක්. කනට ඇවිල්ලා වදින සද්දය අරමුණක්. මේක තමයි මුලේ ආරම්භන ප්‍රත්‍යය කියන්නේ. මේ සද්ද ආරම්භනේ ආරම්භන ප්‍රත්‍යය. නාසයේ ගඳ සුවඳක් ඇවිල්ලා වදිනකොට ඒක දැනෙනකොට මේ ගඳ සුවඳ තමයි ආරම්භන ප්‍රත්‍යය කියලා කියන්නේ. එතකොට ඇහැට රූපයක් ආවොත් රූපාරම්මණයක් අරමුණක්. කායික ස්පර්ශයක් දැනෙනකොට පොට්ටබ්බ ආරම්මණයක්. මනසට දෙයක් දැනෙනකොට මේක ධම්මාරම්මණය. මේක තමයි මේ ආරම්භන ප්‍රත්‍යය කියන්නේ. දැන් මේ ඇහැට රූපේ දැකගමම අපි දැන් ලෝභ දෝෂ මෝහ වලින් තොරව කඳුළු පිපෙන නිසා මෙතන සම්පජන්‍ය වැඩ කරනවා. මේක මෙතන වැඩ කරන්නේ මොකද්ද? අලෝභ දෝෂ මෝහ කියන තුන. දිවේසේට පතර ආඥා මෝහයට පතර නිධර්මයක් අපේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ මොකද්ද? සම්පජන්‍ය ප්‍රඥාව. මේක තමයි මේ හේතු ප්‍රත්‍ය කියලා බුදුහාමුදුරුවෝ වදාළේ. මෙතන මේ සූක්ෂි ප්‍රත්‍ය මතෙන්නේ මේ භාවනාව තුළ. මේක තමයි මේ හේතුපත්‍ය කියලා මෙතන නැතිවන්නේ. හේතුපත්‍යක් ඇතිනවා, හේතුපත්‍යක් නැති වෙනවා. ආරම්භනපත්‍යක් ඇතිනවා, ආරම්භනපත්‍යක් නැති වෙනවා. දැන් මෙතෙන්දී අපි මේ හේතුඵල දැක දැක මේ ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, හේතුඵල වශයෙන් දකිනකොට මෙතන මොකද්ද? අධිපතිවන් කරන්නේ මීමාංසාව, ප්‍රඥාව, මේ තියෙන ප්‍රඥා මීමාංසාව අධිපත්‍ය අධිපති ප්‍රත්‍යක් මෙන්න මෙතන වැඩ කරනවා. අනිත් අධිපති ගැන කතා ගන්න නම් තව තියෙන අධිපති ප්‍රති කොට අන්න මේක උදාහරණයක් කියන්නේ. තේරෙන්නේ නැති නේද? මේ දැන් මේ කෙනෙකුට කනට ශබ්ද ඇහුන ගමන්ම සිත පහළ වෙනවා. ඒ සිතට අනුකූලව ඒක දැනගන්න සිතක් තියෙනවා. මේක සිතිවිලි වැඩක් කියලා. මේක හරියට දැක්කොත් තියෙන මෙන්න මෙතන තමයි අනන්ත ප්‍රත්‍ය කියන්නේ එකකට එකක් අනතුරු උපදිනවා. මේ අනන්ත ප්‍රත්‍ය එක දකිනවා. අසම්මෝ සම්පජන්නේ තුලේ. මේම යනකොට මේ සිතිවිලි දෙක අතර පරතරයක සමබවක් තියෙනවා. කිසිම අසම්භාවයක් නෑ. මේක ගැන මෙන්න කරගෙන යන මේක තමයි සමනන්ත ප්‍රත්‍ය කියලා. එතන ක්‍රියාත්මක වෙනවා. මේ කනට සද්දේ ඇහිච්ච ගමන් ඕන්න වේදනාව කුස්තාව සංඥාව කුස්තේව හඳුනා ගැනීම කුස්තාව සිටිවිලිත ඔක්කොම සහජාත එකට ඉදින් දන්න මේක තමයි සහජාත ගැස්තිය. කනට සද්දේ ඇවිල්ලා වැඩිච්ච ගමන්ම සිතක් පහළ වුණා අර රූපේ නාමයේ ඇති වෙනවා. ඒ නාමයේ නිසා නැවත නාමය ඇති වෙනවා. මේ නාම රූප දෙක එකට එකක් හේතු විහෙත් වී යනවා. මේක තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය. මේ තමයි ඇත්තේ තරම් ගොචරන්නේ මේ දෙයක මේ අසම්මෝ සම්පදන්‍ය හරියට ක්‍රියාත්මක කරනවා නම් අපට පුළුවන් අර සත්‍ය විභාගයේ පවා දැනගන්නට. හැබැයි ඉතින් හැමෝටම නෙවෙයි සමාගයේ නැනපමණට ප්‍රඥාවේ ශක්තියට අනුකූලව ඉතින් මේවා මේ ඇයි කිව්වට වැදගත් නැති නිසා මම නු කියන්නේ අර නිකන් මතුවේගෙන ආපු නිසා යන සංවචනය සිහිපත් කළා. ඒ මෙහාට එන ධර්ම මෙතන මහතුනවා වැදගත්. මේ විදිහට සම්පජන්යෙන් කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා විදිතා වේදනා උපජ්ජන්ති දැන දැනගෙනමයි වේදනාවක් ප්‍රතිවන්නේ. වේදනාවක් ඇති වෙනකොට ඒක අපේ දැනීමක් සහිතවමයි අසම්මෝහයක් ඇතුව නෙවෙයි. මේ වේදනා විදිතා වේදනා උපත්ත හන්ති වේදනාව දැනෙනවා දැනෙන්නේ යනවා දැකෙනවා කොහොමද අනිච්චතෝ උපත්ත හන්ති දුක්ඛතෝ උපත්ත හන්ති අනත්තතෝ උපත්ත හන්ති ශුන්‍යතෝ උපත්ත හන්ති සංගප්නන්නේ දිවෙන් දරන්න අපි සම්පූර්ණ වේදනාව ඇති වෙනකොට ඒ ඇතිවෙච්චිවවත් දන්නවා දුක්ඛං වේදනා වේදියමානෝ දුක්ඛං වේදනා වේදියාමේ තිපජානාති එහෙමනේ කියන්නේ නේද සුඛං වේදනා වේදියමානෝ සුඛං වේදනා වේදියාමේ තිපජානාති අදුක්ඛං සුඛං වේදනා වේදියමානෝ අදුක්ඛං සුඛං වේදනා වේදියාමේ තිපජානාති සුඛ වේදනාවක් ඇති වෙන එකක් දැනගන්නවා දුක්ඛ වේදනාවක් ඇති වෙනකොට ඒකක් දැනගන්නවා උපේක්ෂා මදහත් වේදනාවක් ඇති වෙනකොට ඒකත් දැනගන්න. ඒක දැනගත්තට පස්සේ ඊට පස්සේ සත්‍තහන්ති කොහොමද මේ වේදනාව දිහා බලමින් සිටිනකොට රූපේ එල්ලීලාන වේදනාව පවතින්නේ රූප කොටස් කැඩෙනකොට කැටෙනුට වේදනාවක් කැඩෙනවා. වේදනාව දිහා බලනකොට එක්ක වේදනාව වැඩි වෙනා නැත්නම් වේදනාව අඩු වෙනවා. නැත්නම් නැත්තෙම නැති වෙනවා. වේදනාව අනිත්‍ය වශයෙන් පේනවා. වේදනාව අනිත්‍යයි අනිත්‍යයි කියන එකට වැඩි අනිත්‍ය කියන බව දැකීම උතුම්. අර සංඥාවක් නෙමෙයි මෙතන අවබෝධයක් මෙතන තියෙන සංඥා අවබෝධ කියන දෙක අතර වෙනස තේරුම් ගන්න ඕන. එහෙම නැතුව මේ ධර්මයේ හරියට නිරෝධ තේරුම් අරගෙන නිරෝධ මාර්ගයේ ගමන් කරන්නට බෑ. ඒකයි අපි කියන්නේ. එතකොට වේදනාව අනිත්‍ය කියන ආකාරය අපි දකිනවා. අනිත්‍යකෝ උපත්තහන්ති අනිත්‍ය බව වැටහෙනවා. අනිත්‍යතෝ චින්තේති නෙමෙයි. අනිත්‍යයි කියලා හිතනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අනිත්‍යක උපදානාති එහෙම දේශනා කරනවා. විනිවිද දකින්න අනිත්‍යක උපත්තහන් අනිත්‍ය වශයෙන් වැටහෙන අවබෝධය. මේක අනත්ත්ව උපත්තහන් ආත්ම වශයෙන් ගෙනින්නේ නැහැ. මේක මේ හේතු වුණා මේ ඵලයේ වුණා මේ කියන්නේ මේ වේදනාව දුක් වේදනාවක් ඇති වෙන හේතුව දුක් වේදනාවක් ඇති වෙනවා මගේ කැමැත්තට ඇති වෙන්නේ නැහැ මගේ කැමැත්තට නැති වෙන්නේ නැහැ මට ඕනේ විදිහට පවත් ගන්නටද මම නැති කරන්නේ කියලා පිටුවට නැති වෙන්නේ නැහැ මගේ කිසිම කැමැත්තක් අකමැත්තක් නැතුව හේතුඵල දෙකට අනුකූලව මේවා ඇති වෙනවා මේවා නැති පවතිනවා මේවා නැති වෙනවා මෙතන ආත්මය කියලා ගන්නට මම කියලා ගන්නට මේ වේදනාව දෙස අපි බලනකොට මොනවද ඉතුරු වෙන්නේ කියලා බලනවා ශරීර කොටස තියෙන වේදනාව දැනෙන දුක් වේදනාව උදාහරණයක් අපි ගත්තු. ඒ වේදනාව දැනෙනවා. මේ දුක් වේදනාව දෙස වරක් බලනවා. ශරීර කොටස දෙක තවත් වරක් බලනවා. නැවත දුක් වේදනාව දෙස බලනවා. නැවත ශරීර කොටස දෙස බලනවා. මේක දෙකක් වශයෙන්ම දෙක අවබෝධ කරගන්නවා. ශරීරය වෙනම දෙයක්, දුක් වේදනාව වෙනම දෙයක්. මේ දෙක හැර තවත් විදින පුද්ගලයෙක් මේ තුල සැඟවිලාව සිටිනවද කියලා. හොඳට බලන්න. වේදනාව තියෙන දෙන්නම බඩක් වේදනාව දැස බලනවා. ඊළඟට කය දැස බලනවා. අයත් වේදනාව දැස බලනවා. අයත් මේ දෙක අවබෝධ වෙනවා. දෙකක් කියලා එකක් නෙමෙයි මෙතන දෙකක් තියෙනවා. මේක අවබෝධ වුණාට පස්සේ මේ වේදනාවයි මේ කයයි හැර මෙතන විදිම කවුරු හරි සැඳලා හරි නැංගි පුත්තන් හරි කියලා ඉන්නවද කියලා අපි බලනවා විමසීමක් කරලා. ඉතින් බලනකොට එහෙම එකක් අපිට පේන්නේ නැහැ. ඒ නැති දෙයක් තියෙන්නේ නැහැ. තියෙන්නේ වේදනාවක්, තියෙන්නේ නාමයක් ස්වරූපයක්, කයක් සහ දෙනීමක්. මේ දෙක අපිට පේනකොට මෙතන විදිම පුත්තලයක් නැහැ. නමුත් වේදනාවක් තිබෙනවා. මේ අවබෝධය. මේ අවබෝධය ඇතිවන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය තුළින්. මොකක්ද අසම්මෝහය කියන්නේ? සම්මෝහයට ප්‍රතිවිරුද්ධ ධම්මේ ප්‍රඥාව. තේරුණාද? මෙන්න මේ විදිහට අපි උපට්ඨාන්ති විදිතා වේදනා උපට්ඨාන්ති විදිතා වේදනා උපට්ඨාන්ති. මේක ශුන්‍යතෝ උපට්ඨාන්ති. ශුන්‍ය වශයෙන් වේදනාවක් දකිනවා. ශුන්‍ය වශයෙන් අත්දකින්නේ කොහොමද? මේ ශුන්‍යතෝ උපට්ඨාන්ති. ශරීර කොටස අපි බලනවා. එතන පටවි ආපෝ තේජෝ වායු ධාතු හතර ශරීර කියලා අපි සංඥාවක් දැම්මා. මම කියලා හැඟීමක් දැම්මා. මේ හැඟීම් ඔක්කොම අයම් වුණා නම් මේ මේස උඩ තියෙන යම්කිසි බඩුවක් වගේ තමයි අපේ ශරීරයේ කොටස. අපේ හිතේ තියෙන මේ හැඟීම් ටික අපි අයම් කළා නම් මේ මේස උඩ තියෙන මේ දේසු කෝපු මේ තවත් බඩු ඒ වගේ තමයි අපේ ශරීරයේ කොටස. අපි හැඟීමෙන් අල්ලගෙන ඉස්සර මේක බින්. හරියට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. එමේ නිසා මේ වේදනාව දැනෙන ශරීර කොටස මගේ කියන හැඟීමෙන් ආත්මීය සංකල්පයෙන් තොර දහත මාත්‍රයක් ලෙස දකින්නට පුළුවන් නම් ඒ දහත මාත්‍ර වශයෙන් දකින සිත කියන්නේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ මොනවාද තවත් ධාතුවක් තියෙනවා නේද? ඒ ධාතු හතර සංඥාවක්. අපේ හිතින්ම මේවට පඨවිය කියනවා, මේවට ආපෝය කියනවා, මේවා ඒ පඨවි ධාතුව කියනහල කියන්නේ පඨවි මම පඨවි මම පඨවි කියන්නේ. අපේ සිතින් මේ සංඥා දාන ආපෝ ධාතුවක් කවදාවත් කියන්නේ නැහැ. මම ආපෝ ධාතුව කියලා. අපේ ඉතින් ඒකට ආපෝ ධාතුව කියලා සංඥාවක් හඳුනා ගැනීම පහසුයි කතා. අපි වෙන සංඥාවක් කලවලා තියෙනවා. ලේබලයක් ගහලා තියෙනවා. අපි මේ ලේබලයක් අයින් කළා. අයින් කළොත් ආරක නිකන් ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් පමණයි. ඔය ධාතු සංඥාවක් නැති වෙනවා. කය කියන සංඥාවක් නැති වෙනවා. වේදනාව 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 කියලා ගන්න. දුක් වේදනා කියන එක ඇත්ත වශයෙන්ම දැනීම මාත්‍රයක්. වෙනමකක් නැහැ. මේ දුක් වේදනා දුක් වේදනා කියලා අපි හිතන්නේ හිතන්නේ දුක් වේදනාව තීව්‍ර වෙනවා. මෙලි. මේ හොඳට ක්‍රියාත්මක කරලා බලන්න බොරුද ඇත්ත දෙකේ. දැන් භවනා කරන වෙලාවට වේදනාව තියෙන වෙලාවයි මේක මගේ වේදනාව මේක දුකක් කියලා හයියෙන් හිතලා බලන්න වේදනාව වැඩි වෙනවා. මේ දුකක් දුක් වේදනාවක් කියන්නේ මගේ හිතේ කියන සංඥාවක් සංඥාවක් කියලා එදිට බලන වේදනාවක් ආදී. මොකදයි අර සංඥාව විසින් වේදනාව මතක වැඩි දියුම් කරනවා. ඒක නිසා ඒ සංඥාව ඉවත් කරන්නට අපිට පුළුවන් වෙනවා. මේ වේදනාව ඊළඟට තේින්නේ දැන් රූප වේදනාව දැන් රූප කොටස් ශූන්‍ය වශයෙන් තියෙනවා. වේදනාව ශූන්‍ය වශයෙන් මොකද ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන ධර්ම. මේවා හේතුඵල වලට අනුව ඇති වෙන ධර්ම. ආත්මීය වශයෙන් ගන්න දෙන්නේ දේවල් ධර්ම කියලා බලනකොට මේ වේදනාව ආත්ම වශයෙන් මම වශයෙන් මගේ කියලා ගන්නකොට දැන් මෙහෙම මෙනී කරන වේදනාවක් නැති වෙනවා. නැති වෙනකොටම මම මගේ කියලා ගත්ත වේදනාව මනසින් නැති වී ගියා නම් මගේ බවත් මම බවත් මෙතන හිස් වෙනවා. වේදනාව මමයි මගේ කියලා ගන්න ලැබෙන කටයුතු කළාට වේදනාව නැති වෙනකොට ඒ මම බව මගේ බවත් නැති කරගෙනමයි මේදී අපට ශූන්‍ය භාවය අවබෝධ වන. ඒකයි ශුන්‍යතෝ උපට්ඨාන්ති කියන්නේ. මේක උදාහරණයක් මම මේ කියන්නේ විදිතා වේදනාව උපට්ඨාන්ති විදිතා උපට්ඨාන්ති විදිතා අබ්බත්තං ගච්ඡanti දැනදැනමයි වේදනාව නිරුද්ධ වන. නොදැන නෙවි අපේ වේදනාව නිරුද්ධ වන නොදැන. ඔය තියෙන වෙලාවට තියෙනවා නැති වෙන වෙලාවට සමාහට වේදනාව නැතිච්ච බව අප දන්නේ නැහැ. මෙතෙන්දී අපි දන්කින්නේ මොකද්ද? වේදනාව නිරෝධය. ඒක දකින්නවා. ඒකයි මේ අබ්බත්තං ගච්ඡanti විදිතා. දැනදැනමයි මේ නැති යම් දකින්. අර පළමෙන් වේදනාව අනිච්ච වශයෙන් දකිනකොට අනිච්චතෝ පට්ඨාන්ති දුක්ඛතෝ පට්ඨාන්ති දුක් වශයෙන් දකිනකොට මම මේවා කලින් කියලා තියෙන මේ සුඛ වේදනාව වෙන දුක් වශයෙන් දකින්නේ කොහොමද කියලා. දුක් වේදනාව දුක් කියන එක කියන්නේ දෙයක් නෑ. උපේක්ෂා වේදනාව දුක් වශයෙන් දකින්නේ පිනින්නේ කොහොමද කියන එකත් විස්තර කරලා තියෙනවා. මේ විදිහට වැටෙනලා ශූන්‍ය වශයෙන් දකිනකොට මේ වේදනාව අනිත්‍යට යන ආකාරය දකින අනිත්‍ය භාවය. අනිත්‍යයි නිරෝධයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක දකින්නේ සම්පජානිය. අසම්මෝහ සම්පජානිය. අනිත්‍ය කියන්නේ මොහොතින් මොහොත ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් යන ස්වરૂපය. ඒගත් ඒ නැති වෙන ඇති වෙන බව. මෙතන අබ්බත්තං ගච්ඡන්ති කිව්වේ වේදනා නිරෝධය. ওই පංචස්කන්ධ නිරෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවට කතා කරනවා. මෙතන කියන්නේ මේ නිරෝධය ගැන තමයි වේදනා නිරෝධය දක්න පානක් නිවනාසේ නැත්තටම නැති භාවය. අනිත්‍ය කියන්නේ ඒ වෙලෙ මේ වෙලෙම ඇතිවීමෙන් නැතිවීමෙන් යන ආකාරයේ. නිරෝධය කියන්නේ සම්පූර්ණ නිවී ගියාට පසුව කිසිත් නැති භාවය දැකීම. විදිතා සංඥා උපජ්ජන්ති. විදිතා සංඥා උපට්ඨාන්ති විදිතා සංඥා අබ්බත්තං ගච්ඡන්ති. ඒ මොකද්ද සම්පජානකාරී හෝති කියන එක විස්තර කරන්නට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තවත් ආකාරයක්. ඒ සූත්‍රයෙන් තියෙන්නේ දැන දැනමයි සංඥාවල් උපදින්නේ. සංඥාවල් කියන්නේ මෙයාට මතකයි නොයෙක් ආකාර හඳුනාගන්නේ. මේ හඳුනා ගැනීම ඇති වෙනකොටම අපි ඒක අවබෝධ කරගන්නවා නම් ඔන්න සත්සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙනවා. අපිට මේ හඳුනා ගැනීමට බැරි නිසායි භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට බැරි වෙන්නේ. නිදිමතට යට වෙන්නේ නිදිමත එනකොටම හඳුනා ගන්නට බැරි වෙච්ච නිසා. උපදිනකොටම ඒක හඳුනා ගත්තා නම් ඒක අයින් කරන්න පුළුවන්. අපිට අනවශ්‍ය සිතිවිල්ලක් ඇති වෙනකොටම භාවනාව තුළින් සිත පිට යන එක නිසා ඒ පිට යන්නේ සිත ඇති වෙනකොට මේක දක් ගන්නට පුළුවන් නම් අර පිට යන ගැටි එතනම නතර කරගන්න. මේ විදිතා නෙමෙයි අපට. මේක අපිට කිසිම දැනීමකින් තොරව අපි දන්නේ නැති උපදින්. සති සම්පජාන දියුණු කුජලයට එහෙම නෙවෙයි දැනගෙනමයි සංඥාවක් උපදින්නේ. ඊළඟට දැනගෙනම සංඥාව උපට්ඨාන්ති සංඥාව කොහොමද වැටෙන්නේ අවබෝධවන්නේ අර කලින් කියපු ආකාරයට අනිත්‍යතෝ දුක්ඛතෝ ශුන්‍යතෝ අනත්තතෝ ඒ වගේ වචන ගොඩාක් තියෙනවා. එකක් දෙගන්නේ එක තැනක 40ක් තියෙනවා එක තැනක තියෙනවා 11. ඒ පිළිබඳව දේශන මීට ඉස්සර මම කරලා තියෙනවා. මෙන්න මේ අවබෝධය ඒ කියන්නේ ඇති වෙන ඇති වෙන සංඥාවන්ගේ මේ යථා ස්වરૂපයේ අවබෝධ කරගෙන අවබෝධ කරගෙන අපි භවනා කරද්දී වෙනවා නම් අන්න ඒකත් අපේ සම්පජඤ්ඤයේ ක්‍රියාත්මක වෙනවා. අසම්මෝහ සම්පජඤ්ඤයේ විශේෂයෙන් තේරෙනවා. ඊළඟට ඊටත්ටේ ගැඹුරු කතාව බුදුජානක මහසී ප්‍රකාශ කරනවා. විදිතා විතක්ඛා උපජ්ජන්ති විදිතා විතක්ඛා උපට්ඨහන්ති විදිතා විතක්ඛා අබ්බත්තං ගච්ඡන්ති මේ සම්පජාන මේ සම්පජාන කාර්ය කියන වචනේ විස්තර කරනවා. සිත්විලි දැනදෙනමයි ඇතිවන. සිත්විලි නිරෝධය දැනදෙනමයි නිරුද්ධවන. අර ඉස්සෙල්ල කියපු ධර්මවල නිරෝධය වගේ තමයි මේක නිරෝධය. ඒ වගේ සිත්විලි වැටෙන්නේ උපට්ඨාන්ති කෙසේද අර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් පර වශයෙන් පලෝක වශයෙන් නේද නිස්කාකාරී මතක දෙන්නේ අන්න ඒ ආකාරයෙන් අවබෝධ වෙමින් අවබෝධ වෙමින් අපි මේ භවනාව කරනවා. ඒ වගේම හිතනවා නේ මේක අනිත්‍යයි අනිත්‍යයි මේක දුක්ඛයි දුක්ඛයි මේක අනාත්මයි අනාත්මයි කියනවා. හිතන එක නෙවෙයි අර ඒ මොහොතේම ක්‍රියාත්මක වන ආකාරයේ තුලින් ඒක ඒ විදිහම සිදුවෙන හැටි දකිනකොට ඇතිවන අවබෝධය මෙතන පින්නම් කරන්නේ. සත්‍යාන්ති කියන්නේ ඒකයි අවබෝධ කරගන්නවා. වැටෙන්නේ නැහැ. චිතනා නෙවෙයි. මෙන්න මේ විදිහට මේ අත්විඳින ඇතිවෙන නාම රූප ධර්මයන් ඇතිවීමත් දකිනවා, පැවතීමත් දකිනවා, පවතින සත්‍යයේ තියෙන අනිත්‍ය ආදී ලක්ෂණත් දකිනවා. ඒවැ යථා ස්වરૂපේ ඇත්ත ඇති ආකාරයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගෙන අනිත්‍යයක් දකිනවා අනිත්‍යයට පසු ඇති වෙන නිරෝධයක් දකිනවා. මෙන්න මේ සම්පජඤ්ඤයේ යුතුව යම් කෙනෙක් මේ අනිත්‍ය දර්ශනය සහ නිරෝධ දර්ශනය දැක දැක මේ නාම රූප විමසමට ලක් කරමින් විදසුන් භාවනාක නිරත වුණොත් අපට පුළුවන් වෙනවා ওই අසම්මෝ සම්පජඤ්ඤයේ තීන්න නාම රූප දෙකම පහනක් නිවනාසේ නිවි යන නාම රූප නිරෝධයේ අත්දකලා නිවනින් සැනසෙන්නට. මේ පින්වත් අය මේ කියපු දේශනාවට අනුකූලව සතෝ භික්ඛු වීරේය සම්පජානෝ අයං වූ අම්මාකං අනුශාසනීහි බුදුරජාණන් වහන්සේ අපට දීපු අනුශාසනාව සිහි නුවණින් යුතුව වාසය කරන්න මහණෙනි. එයයි මම ඔබලාට කරන අනුශාසනාව. එම නිසා මේ පින්වත් අය සතියෙන් සහ නුවණින් යුතුව කටයුතු කරන්න විශේෂයෙන්ම සම්මෝ සම්පජානියෙන් යුතුව කටයුතු කළා. මේ නිරෝධය දකීමේ ශක්තිය උදා කරගෙන මේ සංස්කාර ඔක්කොම නිවී ගිය විසංඛාරගත වූ නිවන සිතරමුණු වී නිවනින් සැනසීමට මේ හැම දිනාටම වාසනාව ශක්තිය උදා වේවා. හොඳයි, මේ පිළිබඳව යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.